SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔබ දන්නවා මේ වෙනකොට ඔස්ට්‍රේලියාව පුරාම බොහෝ සෙයින් කතාබහට ලක් වෙමින් තියෙන කාරණා අතුරින් එක් කාරණාවක් තමයි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත පිහිටවලා තියෙන සරණාගත මධ්‍යස්ථාන දෙක, කියන්නේ මානුෂ සහ නාවරු දූපත්වල තියෙන සරණාගත මධ්‍යස්ථානවල සිටින සරණාගතීන් ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් බවට පත්කරලීම සඳහා වනේ ගිවිසුම සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන තත්වය. ඔබ දන්නවා මීට කලිනුත් රටවල් කිහිපයක් සමග යම් කිසි වූ එකඟතාවන් වලට පැමිණුණා ඔස්ට්‍රේලියානු රජය මේ සරණාගතීන් තාවකාලිකව ස්ථාපිත කරලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. පසුගිය කාලෙදී අපිට ආරංචි වුණා ඇමරිකාව විසින් යම් කිසි වූ පොරොන්දුවක් ලබා දීලා තිබුණා කියලා, විශේෂයෙන්ම ඔබාමා පාලන සමයේදී සරණාගතීන් කෝටාවක් බාර ගැනීම සඳහා. ඉතින් දැන් මේ වෙනකොට තියෙන විශාලතම කතාබහ තමයි මේ සරණාගතීන් අතරින් ශ්‍රී ලාංකීය දෙමළ පසුබිමක් සහිත සරණාගතීන් බාර ගැනීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරાવી කියන කාරණාව ඇමරිකාවේ තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඒ අදාළ නීතිත් එක්ක සංසන්දනය කරන්නේ. මේ කතාබහ වඩාත් පෘතුලව කතාබහ වෙන කාල සීමාවක් හින්දා අපි ටිකක් මේ සම්බන්ධව අන්තර්ජාතික වාර්තාවන තොරතුරු පිළිබඳව කතාබහ කරමු. එතනින් කතාව ආරම්භ කරමු. අද දවසේදී ලෝ වටා විශේෂංගෙන් සුපුරුදු ලෙසින් දැන් සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මේ තත්ත්වය අපිට කොහොමද විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ දැනට තියෙන තත්ත්වය අනුව?
ඔව් දිලෘක්ෂි, මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මැනුස් දූපත ඔක්තෝබර් මාසේ අවසාන වෙනකොට වහන්නයි කියලා පැපුවා නිව් ගිනි රජයේ අධිකරණයේ තීන්දුවක් අනුව තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතන දැනට ඉන්න 1200කට අධික සරණාගතයින් පිරිසක් ඇමරිකාවේ පදිංචි කිරීම සඳහා තමයි මීට කලින් ඒ ගිවිසුමක් ඇති කරගත්තේ ඔබාමා ජනාධිපතිගේ පාලන කාලයේදී. මෙතන ඇමරිකාවේ පේට්‍රියට් ඇක්ට් කියන, එහෙම නැත්නම් ඒ ඇමරිකාවේ අනපනත් වලට අනුව කිසියම් පුද්ගලයෙක් ඇමරිකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරපු ඒ කණ්ඩායමක් සමග සම්බන්ධකම් හෝ ඔවුන්ට අනුබල දීමක් කළා තිබුණා නම් ඒ අයට ඇමරිකාවට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ මැනුස් දූපතේ ඉන්න පිරිසෙන් 250ක් විතර වගේ කණ්ඩායමක් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සම්භවයක් තියෙන උදවිය ඔවුන් ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඔවුන් LTT සංවිධානයට කිසියම් විදිහකින් ආධාර අනුබල දුන්නා. ඒ කාරණාව නිසාම ඔවුන්ට නැවතත් ශ්‍රී ලංකාවට යන්න බැහැයි කියන පදනම් මත තමයි මේ උදවිය ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් විශේෂම මේ US Patriot Act එක නිසා තවමත් ඇමරිකාව LTT සංවිධානය තහනම් සංවිධානයක් හැටියට හඳුන්වන නිසාත් මේ පිරිස ඇමරිකාවේ පදිංචි කරලීම පිළිබඳ අලුත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එතකොට ඇත්තටම මේක දැන් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බලධාරීන්ට. මොකද ඔවුන්ට සිද්ධ වෙනවා ඔක්තෝබර් අවසාන වෙනකොට මේ මැනුස් ස්තූපතේ තියෙන කඳවුර ඉවත් කරන්නට. නමුත් මේ කඳවුරේ සිටින සියලුම දෙනා කොයි ස්ථානවලද ඔවුන් පදිංචි කරන්න කියලා. මොකද ඔස්ට්‍රේලියාව බොහොම දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ කිසිම පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවට කිසියම්ම විදියකින් අතුල් කරගන්නේ නැහැ කියන. ඉතින් එහෙමනම් ඔස්ට්‍රේලියාට දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකාව මේ අය බාරගන්නේ නැතිනම් ඒ අයට වෙන විකල්ප ස්ථාන හඳුනා ගැනීමයි. ඉතින් ඒ පිළිබඳ ප්‍රශ්නේ තමයි ඉදිරි මාස කීපෙදී ඇතුළතදී ඔස්ට්‍රේලියාවට නිරාකරණය කරගන්න සිද්ධ වෙන්නේ.
ඔව් අමල්, අපි මෙහිදී ටිකක් විමසා බලමු මේ LTT සංවිධානය නීතියෙන් තහනම් කරලා තියෙන රටවල් මොනවද කියලා. අපි දැනගන්න කැමති ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කලාපයේ රටවල්, යුරෝපය, ඇමරිකාව කලාප වශයෙන් ගත්තාම තාමත් මේ තහනම ක්‍රියාත්මකද සම්පූර්ණ වශයෙන්?
ක්ෂේත්‍රම යුරෝපා සංගමය LTT සම්බන්ධයෙන් කරපු ඒ තහනම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ කියන්නේ දැනට යුරෝපා සංගමයේ රටවල් 28න් එකකටවත් මේ විදිහට LTT සහාය දැක්වුවයි කියන උදවියට ඒ ඇතුල් වීමට ඒ ඉඩ අවකාශ නැහැ. එපමණක් නෙමෙයි, ශ්‍රී ලංකාව කිට්ටු අපි බැලුවොත් ඉන්දියාවත් LTT තාමත් තහනම් සංවිධානයක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි බැලුවොත් අග්නිදිග ආසියාවේ, කියන්නේ මැලේසියාව වගේ රටවලුත් මේ විදිහට LTT විරුද්ධව තහනම් පනවලා තියෙනවා. අතරම ශ්‍රී ලංකාව LTT තහනම් කරන්නටත් කලින් ඉඳන් මේ බොහෝ රාජ්‍යයන් LTT තහනම් සංවිධානයක් හැටියට, එහෙම නැත්නම් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට හඳුන්වලා දීලා තිබුණා. ඒ තහංචි, ඒ තහනම් පනවපුවා තවමත් ඒ ආකාරයෙන් තියෙන නිසා මේ LTT සම්භවයක් තියෙන අයට, එහෙම නැත්නම් LTT සම්බන්ධතාව පවත්වපු අයට පදිංචි වෙන්න තියෙන ස්ථාන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි.
අමල් දැන් එතකොට සාමාන්‍ය ජනතා විදිහට නැගෙන ප්‍රශ්නයක් තමයි මේ බොහෝ වෙලාවට ඔය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපිට, ඒ වගේම ලන්ඩන් නගරය, විශේෂයෙන්ම කැනඩාවේ ඇතැම් ප්‍රදේශ, මේ වගේ ඇතැම් ප්‍රදේශ මූලික කරගෙන LTT සංවිධානයට පක්ෂපාතීව අන්තර්ජාතිකව මේ දෙමළ ඊළම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වන කණ්ඩායම් සිටිනවා. එතකොට ඔය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර පැවැත්වෙන අවස්ථාවන් වලදී මේ පිරිස් LTT දජය අරගෙන යම් යම් විරෝධතා ක්‍රියාවලිය වල නිරත වෙනවා. එතකොට ප්‍රසිද්ධියේම උන් සමාජයේ සැරිසරනවා මේ දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටි LTT සංවිධානයට පක්ෂපාතීව. එතකොට මේ ක්‍රියාවන් කරන්න පුළුවන්ද ඇත්තට මේ තහනම් සංවිධානයක් නම් මේක?
ඔව්, ඇත්තටම දිලක්ෂි, ඒක ප්‍රායෝගිකව තමයි ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. නෛතික වශයෙන් LTT සංවිධානයේ කිසියම් සංකේත ලාංඡන ඒ සියල්ලම තහනමට ලක් කරලා තිබුණට, ඔවුන්ගේ බැංකු ගිණුම් ඒ සියල්ලම මේ වෙනකොටත් ලෝකයේ රටවල් රාශියක ඒ තහනමට ලක්වලා තිබුණට, ප්‍රායෝගිකව ඒ රටවල් වල තියෙන ආරක්ෂක අංශවලට ඇත්තටම LTTE සංකේත මොනවද, ඔවුන්ගේ දජ මොනවද කියන එක පිළිබඳ ඒ හරි අවබෝධයක් තියෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කිව්වා වගේම විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයන් තියෙන අවස්ථාවලදී ජිනීවා නුවර, ඒ වගේම ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ LTTE දජ බොහොම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළා තියෙනවා. නමුත් ඒවා සම්බන්ධයෙන් ඒ බලධාරීන් ප්‍රායෝගිකව කටයුතු කිරීමේදී හුඟක් තැන්වල අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒකට සමහර හුඟක් කලාවට හේතුව වෙලා තියෙන්නේ මේ රටවල් වල ආරක්ෂක අංශ මේ LTTE පිළිබඳ තියෙන ඒ ඔවුන්ගේ අවබෝධය 100%ක් මේක තියෙනවද කියන පිළිබඳ ප්‍රශ්නයක් තමයි හුඟක් කලාවට පැන නැගලා තියෙන්නේ.
හොඳයි, අපි මේ ඔස්ට්‍රේලියාවට වැදගත් වෙන සහ ඔස්ට්‍රේලියාවේ පසුගිය දිනවල කතාබහ වුණු තවත් කාරණාවක් පිළිබඳව මේ ළඟට කතාබහ කරලා සිටිමු. ඒ තමයි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන ජස්ටින් ඩැමොන්ඩ් කියන තැනැත්තිය ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ ජීවත් වෙමින් හිටිය. ඒ අතරතුරේදී එක්තරා අවස්ථාවකදී ඇය යම්කිසි වූ කාරණාවක් සඳහා පොලිසිය කැඳවනු ලැබුව හදිසි ඇමතුම් සේවාංශය ඔස්සේ ඉන් අනතුරු ඇයට පොලිසිය විසින් වෙඩි තබනු ලැබුවා. මේක ඔස්ට්‍රේලියා පුරාම තාමත් කතාබහ වෙන උණුසුම් කාරණාවක්. මොකක්ද මේ සිදුවීමට හේතුපාදක වුණේ? ඇයි ඇයට වෙඩි තිබ්බේ? නිශ්චිත කාරණා වාර්තා නොවන බවට තමයි ඔස්ට්‍රේලියානු මාධ්‍යත් වාර්තා කරමින් තියෙන්නේ. විවිධ තොරතුරු ඇහෙනවා. මේවා 100%ක් සනාථ කරගෙනත් නැහැ ඇතැම් වෙලාවට. මොකක්ද අමල් මේ සිදුවීමට පාදක වෙලා තියෙන ඇත්ත තත්වය? ඇත්තටම
ඔදිලුෂි, ඇත්තටම මේකේ මේ වෙඩි තැබීම සිද්ධ වෙන මේ වටපිටාව පිළිබඳ කරුණු කාරණා සියල්ලක්ම තවමත් හරියටම එළිදැක්වෙලා නැහැ. මෙතන ඇත්තටම වෙඩි තැබීම සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියානු කාන්තාව 911 එහෙම නැත්නම් හදිසි පොලිසිය හදිසි ඇමතුම් අංකයකට ලබා දුන්න පණිවිඩයක් අනුව ක්‍රියා කරපු පොලිස් කණ්ඩායමක් විසින්ම තමයි ඇයට මේ විදිහට වෙඩි තබන්නේ. මේ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරියා කවුද කියන කාරණාව එළිදැක්වලා තියෙනවා. ඔහු අවුරුදු 31ක සෝමාලියානු සම්බන්ධයක් තියෙන ඇමරිකන් පුරවැසියෙක් මොහමඩ් නූර් කියලා. ඔහුගේ මෝටර් රථය තමයි ඔස්ට්‍රේලියානු පුරවැසියාගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වලා ඒ ප්‍රදේශයට ගමන් ගත්තයි කියන්නේ. ඔහුගේ අයිතියක් හැටියට ඔහු ප්‍රකාශ කළා තියෙනවා මේ අවස්ථාවේදී ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන නිසා ඔහු කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැයි කියලා. දිරුක්ෂ, මෙතන දැනගන්න තියෙන්නේ මේ ජස්ටින් ඩැමන්ගේ සහකරු කියා සිටින්නේ ජස්ටින් මේ අවස්ථාවේදී විශ්වාස කළා කියලා ඒ ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස කිට්ටුව කවුරු හරි ලිංගික අතවරයකට ලක්වනවයි කියලා සැක කරලා ඒ බව තමයි ඇය පොලිසියට දන්වලා තියෙන්නේ. එතකොට මේ ඇයගේ පැමිණිල්ල විභාග කිරීමට තමයි පොලිස් මෝටර් රථය මේ ස්ථානෙට පැමිණිලා තියෙන්නේ. එතකොට ඇය රියදුරුගේ දොර පැත්තට කිට්ටු වෙලා ඒ නිලධාරීන් සමග කතා කරන්න යන අවස්ථාවේදී තමයි ඇයට වෙඩි තබන්නේ. ඒ මෝටර් රථය එළවගෙන ගිය පොලිස් නිලධාරියා නෙමෙයි, අනෙකුත් අසනේ සිටපු පොලිස් නිලධාරියා විසින් තමයි මේ වෙඩි තැබීම සිද්ධ කළා කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඇයි එහෙම කරන්නට හේතුව මොකද, ඒ අවස්ථාවේදී ඇය සමග කොයි විදිය සංවාදයක්ද පොලිස් නිලධාරීන් ඇති කරගත්තේ කියන එක, ඒ පිළිබඳ කිසිම නිශ්චිත තොරතුරක් නැහැ. මොකද මේ මෝටර් රථයේ තිබිච්ච කැමරාවත් අක්‍රිය වෙලා තිබුණා. ඒ වගේම නිලධාරීන් විසින් පැනදගෙන සිටිය යුතු ඔවුන්ගේ මේ බොඩි කැමරා කියන එක ඒවත් අක්‍රියව තිබුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් පොලිස් නිලධාරීන් ඇත්තටම මේ වාගේ හදිසි අවස්ථාවක කටයුතු කිරීමේදී ඔවුන්ගේ මේ කැමරා පටිගත කිරීමේ උපකරණ ක්‍රියා කරමින් තිබිය යුතුව තිබුණා. නමුත් ඒවා ඒ ආකාරයෙන් සිද්ධ නොවුනේ මොකද කියන එක පිළිබඳවත් දැන් මිනසෝටා පොලිසියත් ඒ වගේම මේ පිළිබඳ කටයුතු සොයා බලන ස්වාධීන කණ්ඩායමකුත් මේ පරීක්ෂණ දැන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තවමත් අපිට නිශ්චිත වශයෙන් තොරතුරු ලැබිලා නැහැ ඇයි මේ විදිහට පොලිසිය ක්‍රියා කළේ කියලා.
අපි ඇමරිකාව දිහාවට හැරෙමු. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ වන තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් පවතින. අපිට මතක ඇති අපි ගිය සතියේදී පුළුල් වශයෙන් කතා බහ කළා ජූනියර් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යම් කිසි වූ ක්‍රියාකලාපයක් පිළිබඳව. ඔහු ජනාධිපතිවරණ සමයේදී රුසියාව නියෝජනය කරමින් පැමිණුණු එක්තරා නීතිඥවරයක් හමු වෙලා කතා බස් කරලා තිබුණා කියන කාරණාව යටතේ ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව තියෙන සම්බන්ධතාවය පිළිබඳව වන කතා බහත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන පරීක්ෂණ වලටත් අලුත් මුහුණුවරක් ලබා දුන්නා. දැන් මේ සතිය වෙනකොට තවදුරටත් මේ කතාව තියුණු වෙමින් ට්‍රම්ප් පවුලේ අය කොයි වගේ ගණදෙනුවකද නිරත වෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරණ සමයේදී රුසියාවත් එක්ක කියන කාරණාව පිළිබඳව සම්බන්ධකම් තියෙනවා නම් ඒවා මොනවද කියන කාරණාවත් වඩාත් පුළුල්ව සොයා බැලීමේ කාර්යාවලිය දැන් තවදුරටත් ක්‍රියාත්මකයි. අපිට මොනවද අලුතින්ම වාර්තා වෙන්නේ අමල්?
ඔව් දිලක්ෂ, මේක ඇත්තටම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ රුසියාව සමග තිබිච්ච ගනුදෙනුව ඇමරිකාවේ මේක ටෙලිනාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය යොමු වෙන වැඩි කතාබහට ලක්වෙච්ච කාරණාවක් බවට පත් වෙලා දැන් ඇමරිකාවේ සෙනෙට් සභාව කැඳවලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ අවස්ථාවේදී ඔහුගේ ඡන්ද කටයුතු මෙහෙවපු ඒ ප්‍රධාන පුද්ගලයාත් ප්‍රශ්න කිරීමකට මේ ප්‍රශ්න කිරීම කරන්නට නියමිතව තියෙන ලබන සතියේ බදාදා මෙහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට යන්නේ දැනට අපි ගිය සතියේ සාකච්ඡා කළා වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් විසින් මුදා හැරපු ඔහුගේ ඊමේල් පණිවිඩ පිළිබඳවයි. විශේෂයෙන්ම රුසියානු නීතිඥවරිය සමග ඔවුන් කතා කරන්න ගිය කාරණා මොනවද, ඒ වගේම ඇමරිකාවේ ඡන්ද ක්‍රියාදාමයේදී කොයි ආකාරයෙන් රුසියාව මේකට බලපෑම් කළාද කියන කාරණාව, ඒ වගේම රුසියාව ඩෙමොක්‍රටික් පක්ෂයේ පරිගණක වලට ඇතුල් වෙලා ඒ දත්ත හොරෙන් ලබාගත්තද, ඒ ලබාගත්තු දත්ත ඒවා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයාට වාසි වෙන ආකාරයට පාවිච්චි කරාද, ඒවා කොයි ආකාරයෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලයට ලබා දුන්නේ කියන කාරණාව පිළිබඳව ඒ දීර්ඝ ප්‍රශ්න කිරීමට නියමිතව තියෙන දිලුක්ෂි ලබන බදාදා ඒ පිළිබඳව තමයි දැන් ඇමරිකාවේ මේ අලුත් කතාබහ ඇති වෙලා තියෙන්නේ. දැන් ඒක ඉතාමත්ම උච්ච අවස්ථාවකට ඇවිල්ලා ඒක ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් දැන් ඒ පරීක්ෂණයට ලක් කිරීමේ අවස්ථාවට තමයි ලං වෙලා තියෙන්නේ.
ඔව්, ඒ අතරතුරේදී ඇමරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන් පිළිබඳවත් වෙන කතාබහක් එනවා. මොකද ජෙෆ් සෙෂන් මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙද්දී ඉවත් වුණා මේ ඔහුගේ නීතිපති තනතුරෙන්. දැන් වෙන කෙනෙක් මේ නීතිපති තනතුරේ වැඩ බලන්නේ. දැන් ඔහුගේ ඉවත්වීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් යම් කිසි වූ දැඩි ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ හරහත් යම් පාර්ශ්ව සැක කරනවා මේ ඇත්තටම රුසියාවත් ඇමරිකාවත් අතර මොන වගේ සම්බන්ධයක් තියෙන ඇද්ද කියන කාරණාව පිළිබඳවත්. මේකත් ටිකක් උණුසුම් කාරණාවක් නේද?
ඔව්, දිලුක්ෂි, ඇත්තටම ඇමරිකාවේ ඇටර්නි ජෙනරල් ජෙෆ් සෙෂන් ඔහුවත් ප්‍රශ්න කිරීමට ලක් කරලා තියෙනවා මේ රුසියානු පරීක්ෂණය සම්බන්ධයෙන්. මෙතනදී ජෙෆ් සෙෂන් හුඟක් අවස්ථාවලදී ලබා දුන්නු ඔහුව සෙනෙට් සභාව විසින් ප්‍රශ්න කිරීමට ලක් කරන අවස්ථාවේදී ඔහු ලබා දුන්නු පිළිතුරු ඒවා සෑහීමකට පත් වෙන්න බැහැයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු විවේචනය කරලා තියෙනවා. එපමණක් නෙවෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා ඔහු දැනගෙන හිටියා නම් ජෙෆ් සෙෂන් මේ රුසියාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණයෙන් ඔහු ඉවත් වෙනවයි කියලා. එහෙමනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට මේ රස්සාව, ඒ කියන්නේ නීතිපති තනතුර ලබා නොදෙන්නට තිබුණයි කියලා. ඉතින් මේ විදිහට බොහොම දැඩි ලෙස තමන්ගේ නීතිපතිවරයාව ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම මේ රුසියාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණවල ඒ තවත් සංදිස්ථානයක්. නමුත් ජෙෆ් සෙෂන් මෙතරම් මේ විදිහට අවලාද වලට ලක් වුණත් ඔහු නම් තනතුරෙන් ඉවත් වෙන්නේ නැහැ කියන කාරණාවත් ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇත්තට සිද්ධ වෙන්නේ ඔහු විසින් පත් කරපු නීති ප්‍රධානියා, එහෙම නැත්නම් රටේ නීතිපති තනතුරෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් මේ රුසියානු පරීක්ෂණය සම්බන්ධයෙන් පමණක් ඔහු ඔගෙන මේ රිකියුස් කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔහු ඒ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ සහ ඒ පරීක්ෂණයේ කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. නමුත් ඔහුගේ ඒ නීතිපති තනතුරේ කටයුතු කිරීම සම්බන්ධයෙන් දැන් ප්‍රශ්න මතුවලා තියෙනවා. මොකද රටේ ප්‍රධානියා ඔහුට විරුද්ධව මේ විදිහට ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම නිසා.
ඔබ දන්නවා මේ ඇමරිකාවේ තියෙන මැදිහත් වීම පිළිබඳව සිරියාවේ තියෙන මේ IS මර්ධන කටයුතු සහ සිරියාවේ ජනාධිපති වෙනස් කරලීමේ ක්‍රියාදාමය සඳහා අපි මේ පිළිබඳව දිගින් දිගටම පසුගිය කාලවකවානුවේදී කතා බහ කළා. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීම සඳහා සිරියානු රාජ්‍යයේ ක්‍රියාත්මක යම් යම් සටන්කාමී කණ්ඩායම් වලට අවි ආයුධ සැපීම සිදු කරන ලැබුවා. ඇමරිකාව. ඉතින් මේක විශාල භයානක තත්ත්වයක් විදිහටත් ඇතැම් පාර්ශ්ව යම් විවේචනයක නිරත වෙලා හිටිය අපි දැක්ක. මොකද මේ සටන්කාමී කණ්ඩායම් තමයි කවදාහරි ඔය IS සංවිධානය වගේ ලෝක සාමයට තර්ජනය වෙන කැරලිකාර කණ්ඩායම් බවට පත්වන්නේ කියලා. කෙසේ හෝ බෂාර අල් අසාද් බලයෙන් පහ කරන්න මේ කැරලිකාර කණ්ඩායම් ක්‍රියාත්මක වන අතරතුරේදී ඔහුට සහයෝගය පළ කරමින් රුසියාව ඉදිරිපත් වුණා. ඉතින් මේක විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබුණේ සිරියාව තුළ. දැන් අපිට ආරංචි වෙනවා මල් මේ ඇමරිකාව යම් කිසි වූ තීරණයක් අරගෙන තියෙනවා කියලා මේ කැරලිකාර කණ්ඩායම් වලට තවදුරටත් අවියවද සපයන්නේ නැහැ කියලා. මේ තීරණේ පසුපස මේක විශාල තීරණයක් ඇත්තටම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මේ අනිකුත් රටවල් වල යම් යම් ක්‍රියාදාම වලට මැදිහත් වීමේ ක්‍රියාපරිපාටිය පිළිබඳව සලකා බලද්දි මෙවැනි වූ විශාල තීන්දුවකට එළඹීමේ ප්‍රධාන කාරණාව වෙන්නට ඇත්තේ මොකක්ද?
ඔව් දිලුක්ෂ, ඇත්තටම මේ කාරණාව එළිදැක්වෙන්නේ වොෂින්ටන් පෝස්ට් පත්තරේ වාර්තාවක් අනුව. ඔවුන් ප්‍රකාශ කරන්නේ අවුරුදු 4කට වැඩි කාලයක් ඇමරිකාවේ CIA රහසෝත්තු සංවිධානය බොහොම රහසිගතව, නමුත් හුඟක් අය ප්‍රසිද්ධිය දැනගෙන හිටියට, රහසිගතව පවත්වාගෙන ගිය අසාද් ජනාධිපතිවරයාට විරුද්ධ කැරලිකාර කණ්ඩායම් වලට ලබා දුන්නු ඒ මුදල් හා යුද ආධාර නැවැත්වීමට ඔවුන් තීරණය කළා තියෙනවා කියලා. ඉතින් මේ තීන්දුව අරගෙන තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලායි වාර්තා වෙන්නේ. මේකට හේතුව හැටියට දක්වන්නේ මේ වෙනකොට රුසියාව බොහොම ඍජුව අසාද් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සහ තමන්ගේ යුද කටයුතු අසාද්ද වාසි වෙන ආකාරයෙන් මෙහෙවීමත් එක්කලා තමයි ඇමරිකාව මේ විදියට මේ සිරියානු යුද්ධේ එක් පාර්ශ්වයකට ලබා දුන්නු මුදල් සහ ආයුධ අවියායුධ සහය අත්හිටවල තියෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම මේ සිරියාවේ යුද්ධේ ලොකු සම්දිස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද මේ යුද්ධය දිගටම පවත්වාගෙන යාමට හැකි වුණේ මේ විදිහට ඒ කණ්ඩායමකට ඇමරිකාවෙන් ඍජුවම ලැබිච්ච ඒ යුද ආධාර නිසා. ඉතින් ඒ CIA සංවිධානය ලබා දුන්නු ඒ ආධාර දැන් නතර කරන්නට ඇමරිකාව තීන්දුව කළා තියෙනවායි කියලා. ඒකට තව කාරණාවක් තමයි දිලුක්ෂි, ජූලි 7 වෙනිදා වෙනකොට G20 සමුළුවේදී රුසියානු ජනාධිපති පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමත් සමගම සිරියාව තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒ සටන් විරාමයේ කොටසක් හැටියටත් මේක එක්තරා විදිහකට හඳුන්වන්න පුළුවන් ඇමරිකාව උත්සාහ කරනවායි කියලා. මේ ප්‍රශ්නේදී ඒ යුදමේ තත්ත්වය අඩු කරගෙන ඇමරිකාව ලබා දුන්නු අසාද්ද විරුද්ධ කොටස් වලට ලබා දුන්නු සහාය ඉවත් කරගන්නට. ඉතින් ඒකේ ඒ ක්‍රියාදාමයේ කොටසක් හැටියට තමයි මේ විදිහට CIA සංවිධානය මේ මුදල් ආධාර සහ යුද ආධාර ලබා දීම, අවියායුධ ලබා දීම අත්හිටවර තියෙන්නේ මේ සංවිධාන වලට.
අමල් සූතිවන්ත වෙනවා සවිස්තරාත්මකව තොරතුරු විග්‍රහයට. අද දවසේදී සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබව බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේ සිකුරාදා අලුත්ම තොරතුරු සමගින්. බොහොම සූතියි ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි. Thank you.